ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
අදත් අපි එහෙමනම් මේ සූදානම් වන්නේ මේ වෙනකොට ලෝකේ පුරාම වාර්තා වන වැදගත්ම සහ අලුත්ම සිදුවීම් ඔබ හමුවේ තබන්නට සතියේ අපේ විදෙස් විති සමාලෝචනය ලොව වටා තුළින්. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘෂි.
කොවිඩ් සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන නවතම යාවත්කාලීන කිරීමක් පිළිබඳව අවධානය යොමු කරමින් අද සාකච්ඡාව ආරම්භ කරමු. අමල්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා තවදුරටත් කොවිඩ් 19 කියලා කියන්නේ හදිසි අවස්ථාවක්, වසංගත තත්වයක් විදිහට ප්‍රකාශයට පත් කළ යුතු රෝගී තත්වයක් නෙමෙයි ලෝකයට කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවැනි වූ තීරණයක් කරගැනීමට හේතුව මොකක්ද අමල්?
දිලෘක්ෂි, මේ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මීට අවුරුද්දකට විතර කලින් සතියකට 50,000ක් විතර ජීවිතක්ෂයට පත් වුණා. නමුත් මේ වෙනකොට සතියකට වාර්තා වන මරණ සංඛ්‍යාව 10,000කට වඩා අඩුයි කියලා. ඉතින් මේ තත්වය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා නව වසරේදී, නව වසර උදාවීමත් සමගම ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී කොවිඩ් වසංගතය ජාත්‍යන්තර වශයෙන් පැතිර යන සෞඛ්‍යමය හදිසි අවස්ථාවක් කියලා කලින් ප්‍රකාශ කරපු දෙය ඒ ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇති වෙලා තියෙනවා කියලා. ඉතින් නව වසරේ මේක එක්තරා විදිහකට සුබ ප්‍රවෘත්තියක්. දැනට ලෝකේ බොහෝ රටවල් වල ඉතාමත්ම සීග්‍රයෙන් එන්නත්කරණය කිරීම සිද්ධ කරපු නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරනවා නව වසරේ කොවිඩ් වසංගතය වසංගත තත්ත්වයක් නෙවෙයි කියලා ප්‍රකාශයට පත් කරන්නට හැකි වෙයි කියලා. නමුත් ඒකම වුන් අනුතරංගෙම කරනවා ඉදිරියේදී ලෝක ප්‍රජාවට කොවිඩ් සමග ජීවත් වීමට සිද්ධ වෙයි. කොවිඩ් කියන රෝගය සාමාන්‍ය සෙම්පතික්ෂාවක් සමග කටයුතු කරන ආකාරයට මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙයි කියලා. කියන්නේ කොවිඩ් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙයි. නමුත් අර ලෝකයේ මේ පැතිරිච්ච වසංගත තත්ත්වය තුරන් වීමේ ලක්ෂණයක් දැන් පහළ වෙමින් තියෙනවා කියන කාරණාව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
හොඳයි, මේ වෙනකොට ඔස්ට්‍රේලියාවත් යම් තීරණයක් අරගෙන තියෙනවා. අපි මේ වෙනකොට මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරලා තියෙන අපගේ වෙබ් අඩවියේ, Facebook පිටුව හරහා, ඒ වගේම අපගේ ගුවන් විදුලි වැඩසටහන හරහා. ලබන අවුරුද්දේ 2023 වසරේ සිට කොවිඩ් සම්බන්ධව යම් තීරණ වෙනස් කරන්නට ඔස්ට්‍රේලියානු රජයත් මේ වෙනකොට තීරණය කළා තියෙනවා. හදිසි අවස්ථාවක් නොවන වගට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ වගේම PCR පරීක්ෂණ සම්බන්ධව මේ වෙනකොට අලුත්ම නියමයන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඉතින් අපගේ වෙබ් අඩවියට යන්න, ගිහිල්ලා තොරතුරු දැනගන්න www.sbs.com.au/sinhala වෙබ් අඩවියට ගිහිල්ලා ඉහළින්ම තියෙනවා කොවිඩ් 19 හා සම්බන්ධ තොරතුරු කියලා යම් කොටසක්. එතන ක්ලික් කරලා ඔබට පුළුවන් වැඩිතුර විස්තර මේ සම්බන්ධව කියවා දැනගන්න. මීළඟට කොවිඩ් සම්බන්ධව වාර්තා වන මීළඟ ප්‍රධානතම පුවත චීනෙන් වාර්තා වන්නේ. ඔබ දන්නවා චීනය තුළ විශාල ජන උද්ඝෝෂණයක් ඇති වුණා චීන රජය ක්‍රියාත්මක කළපු මේ සීරෝ කොවිඩ් පොලිසි එක. කොවිඩ් තත්වය ශූන්‍ය මට්ටමේ තබා ගැනීමේ රජය උත්සාහයට විරුද්ධ තමයි මේ වගේ ජන උද්ඝෝෂණ ඇති වුණේ රට පුරාම. ඊට පස්සේ තමන්ගේ තීරණේ වෙනස් කරන්නටත් චීන රජය ක්‍රියා කළා. දැන් එහි අලුත් තත්වය මොකක්ද?
ඔව් දිලෘක්ෂි, මේ වෙනකොට චීනය පුරාම ඔවුන් පනවා තිබිච්ච ඒ තහංචි, ඒ වගේම දැඩි නීති, කොවිඩ් නීති රීති, ඒවා සම්පූර්ණයෙන්ම ලිහිල් කරන තීන්දු කළා කියලා තමයි චීනෙන් වාර්තා වෙන්නේ. ඉතින් මේකට ප්‍රධානම හේතුව හැටියට දක්වන්නේ පහුගිය සති කිහිපෙදී දිගින් දිගටම රට පුරාම මේ සීරෝ කොවිඩ් කියන ප්‍රතිපත්තියට එරෙහිව ජනතාව කැරලි ගැසීමයි. ඉතින් මේක ආණ්ඩු පෙරලන තත්ත්වයට වර්ධනය වීමට කලින් තමයි මේ විදිහට චීනය තීන්දුවක් අරගෙන තියෙන්නේ. ඔවුන් පනවා තිබිච්ච ඒ තහංචි දැන් ඉවත් කරන්න ඔවුන් තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒ එක්කම චීනේ පුරාම දැන් අලුතෙන් වාර්තා වෙන විදිහට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව බොහොම සීග්‍රයෙන් ඉහළ ගියයි කියලා වාර්තා වෙනවා. නමුත් මෙතරම් විශාල සංඛ්‍යාවක් කොවිඩ් රෝගීන් අලුතෙන් වාර්තා වුණත් මේ වෙනකොට බලධාරීන්ට මේක පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් පරීක්ෂණ කිරීම, ඒ වගේම එන්නත් ලබා දීම කියන කාරණා සම්බන්ධයෙන් තවමත් අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කළ නැහැයි කියලා චීන බලධාරීන් ප්‍රකාශ කරනවා. නමුත් අර දේශපාලනික වශයෙන් ආණ්ඩුවට ආපු දැඩි පීඩනයත් එක්ක තමයි ඔවුන් මේ තීන්දුව අරන් තියෙන්නේ. ඉතින් ඒකම චීනයේ අගනුවර බීජින් නුවර බලධාරීන් මේ වෙනකොට කියලා තියෙනවා, ඔවුන් රට තුළ තිබිච්ච සංචරණ සීමා ඒවා ඉවත් කිරීමටත් දැන් කටයුතු කරනවා. ඒ එක්කම කොතරම් කොවිඩ් රෝගය පැතිර ගියත් චීන ජනතාවට රට තුළ සංචාරය කිරීමටත්, ඒ වගේම රටෙන් පිට වෙලා ඒකම රටට ඕන වෙලාවකට නැවත ඇතුල් වෙන්න ඒ නිදහස ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඔවුන් ප්‍රතිඥා දීලා තියෙනවා.
අපි මීළඟට තවත් මේ විශේෂිත ආරංචියක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමති ඉරානයේ සම්බන්ධව. ඉරානය පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය දැන් සති කිහිපයක් තිස්සේ යොමු වෙලා තියෙනවා. මොකද හේතුව ඔබ දන්නවා අපිත් විවිධ වශයෙන් කතා බහ කරලා තියෙනවා මේ විශේෂංගයෙන්. මාෂා අමිනි සම්බන්ධව හිජාබයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණු මාෂා අමිනි මේ විදිහට ඉරාන පොලිස් අත්අඩංගුවේදී මිය ගියා. එයට එරෙහිව ඉරාන වැසියන් වීදි බැහැලා රජයට විරුද්ධව කැල්ලි ගැසුවා. තාමත් එය පවතිනවා. ඉතින් පුද්ගලයන් 400කට වැඩි සංඛ්‍යාවක් මේ වෙනකොට රට තුල මිය ගිහිල්ලා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. මේ සතිය වෙනකොට ඉරානයේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත තීරණයක් අරගෙන තියෙනවා මේ තත්ත්වය මත. ඊට අමතරව ඉරාන රජය පැත්තෙන් මේ කැරලිකරුවන්ට විරුද්ධව ඉතාමත්ම ක්‍රූර තීරණයක් අරගෙන තියෙනවා. ඒ සම්බන්ධවයි අපේ මීළඟ කතා බහ. අම
ඔව් දිලුක්ෂි, දැන් ඉරානය තීන්දුව කළා තියෙනවා මේ රාජ්‍ය විරෝධී ඔවුන් හඳුන්වනවා මේ මාෂා අමිනිගේ මරණය සම්බන්ධයෙන් එයට විරෝධතා දක්වපු පිරිස ඔවුන් රජයට විරුද්ධව සහ තමන්ගේ ආගමට විරුද්ධව තමයි මේ කැරලි ගැහුවේ කියලා. ඒ අනුව ඉරාන රජය වරදිකරුවන් හැටියට තීන්දුව කරන උදවිය ඔවුන්ව එල්ලා මරන්න දැන් තීන්දුව කළා තියෙනවා. ඒ එක්කම කීප දෙනෙක් මේ වෙනකොට එදලා මරලා තියෙනවා. ඉතින් මේක අලුත්ම ප්‍රවණතාවයක්. මේ විරුද්ධතාකරුවන් මර්ධනය කිරීම සඳහා ඉරාන බලධාරීන් අරන් තියෙන මේ අලුත්ම පියවර තමයි ඔවුන් ඉතා ඉක්මනින් ආගමික උසාවි ඉදිරියට පමුණුවලා ඔවුන් වර්ධකරුවන් කරලා ඔවුන්ව එල්ලා මැරීම. මේ වෙනකොට දිර්දුක්ෂි 11 දෙනෙක් එල්ලා මරන්න නියම කරලා තියෙනවා. ඒකෙන් එක් පුද්ගලයෙකුට පමණක් මේ වෙනකොට යම්කිසි විදියකට අභේදානය ලැබුණ බවක් වාර්තා වෙනවා. ඉතින් මේ තත්ත්වය තිබියදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීන්දුව කරා දැනට ලෝක කාන්තාවන් පිළිබඳ සංවිධානයේ ඉරානයේ සමාජිකත්වය අත්හිටවන්නට. ඉතින් මේ සඳහා ඡන්දයක් තිබුණා එක්සත් ජාතීන්ගේ මේ කාන්තාවන් සඳහා වෙන කොමිසම. ඒකට කියනවා United Nations Commission on the Status of Women කියලා. මේ සංවිධානයේ අවුරුදු 4ක කාලයකට ඉරානයට සමාජිකත්වයේ තිබුණා. නමුත් විශේෂයෙන්ම ඇමරිකාව විසින් ඉදිරිපත් කරපු යෝජනාවක් අනුව දැන් ඉරානයේ සමාජිකත්වය මේ සංවිධානයෙන් අත්හිටවලා තියෙනවා. ඒක මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයක මේ ආකාරයෙන් ඡන්දයක් තියලා සමාජික රටක සමාජිකත්වය අත්හිටවපු පළවෙනි අවස්ථාව බවට ඉතිහාසයට එකතු වෙනවා.
අපි ඊළඟට මේ බ්‍රිතාන්‍ය පැත්තෙන් වාර්තා වන තොරතුරකට යන්නට කැමති. දැන් මේ වගේ මේ ඝාතන එල්ලා මැරීම් මේ වගේ තොරතුරු වාර්තා වෙන අතරතුරේදී බ්‍රිතාන්‍ය පැත්තෙන් බ්‍රිතාන්‍ය හමුදාව විසින් සිදු කරපු යුධාපරාධ සම්බන්ධ විමර්ශනයක් වාර්තා වෙනවා. ඔබ දන්නවා අෆ්ගනිස්තානයේ පැවති මේ යුදමය වාතාවරණය සමනය කරන්නට මේ ලෝකයේ රටවල් ගණනාවක් තමන්ගේ හමුදා සේවය ලබා දුන්නා. ඔස්ට්‍රේලියාවත් ඉන් එක් රටක්. බ්‍රිතාන්‍ය හමුදාව අෆ්ගනිස්තානයේදී යුධ අපරාධ කළා තියෙනවා කියලා තමයි මේ විමර්ශනය ආරම්භ වෙන්නේ. අමල් මේක කොයි කාලයේ සිදු වුණා කියලාද තොරතුරු වාර්තා වෙන්නේ? යුධ අපරාධ සිදුවීම් විදිහට මොනවද හිදී වාර්තා වෙලා තියෙන්නේ?
ඔව් නිර්ලක්ෂි, දැන් බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය තීන්දුව කළා තියෙනවා දිගින් දිගටම බ්‍රිතාන්‍යයේ විශේෂ හමුදාවක්, ඒ කියන්නේ SAS, එහෙම නැත්නම් ස්පෙෂල් එයාර් සර්විස් කියන ඒ හමුදා ඛණ්ඩය විසින් කලායයි කියන යුධ අපරාධ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න. මේ SAS කණ්ඩායම් විසින් 2010-2013 කියන කාලවකවානුව තුළ ඇෆ්ගන් සාමාන්‍ය වැසියන් අමුවේ මරා දැම්මයි කියලා චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. මෙතනදී පුද්ගලයන් 54 දෙනෙක්ගේ ඝාතනය සම්බන්ධයෙන් තමයි මේ චෝදනා ඇවිල්ලා තියෙන්නේ. මීට කලින් අවස්ථාවලදී බ්‍රිතාන්‍ය හමුදාව මේ චෝදනා ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් දිගින් දිගටම මේ චෝදනා මතුවීමත් සමගම දැන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තීන්දුව කළා තියෙන්නේ මේ ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ සම්බන්ධයෙන් සොයා බලන්නට. මීට කලින් අවස්ථාවලදී මේ මෙවැනි චෝදනා ලැබිලා තිබුණත් ඒ විමර්ශනය කළ තිබුණේ නැහැ. නමුත් දැන් බ්‍රිතාන්‍ය තීන්දුව කළ තියෙනවා මේ සඳහා විනිශ්චය සභාවක් ඇති කරලා ඒ පිළිබඳ කරුණු අනාවරණය කරගන්න. මොකද බොහෝ අවස්ථාවලදී ගම්වල ජනතාව ස්ථානවලට එක්සස් කරලා කිසිම වග විභාගයකින් තොරව ඔවුන්ව ඝාතනය කළා කියන චෝදනාව. අතන මේ චෝදනාව මුලින්ම එල්ල කළේ BBC ප්‍රවෘත්ති සේවය. ඒ චෝදනා දිගින් දිගටම ඇතිවීමත් එක්ක තමයි අවසානයේදී මේ විදිහට බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මේ පියවර ගැනීමට තීන්දුව කළා තියෙන්නේ.
අපි අද අවසාන අවධානය යොමුවන්නේ රුසියා යුක්‍රේන යුදමය වාතාවරණය සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු පිළිබඳව කතාබහ කරන්න. මේ සති වෙනකොට වාර්තා වෙනවා යුක්‍රේනයේ අගනුවර කියව් වෙත එල්ල වුණු රුසියානු ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳව. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේටෝව ඇතුළු ලොව සංවිධානවල අවධානය යොමුව තිබුණා. විදේශ මාධ්‍යවල අවධානය දැඩි වශයෙන් යොමු වෙලා තිබුණා. මෙතනදී පුද්ගල හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. දමල් විනාශයේ තරම කොයි ආකාරයෙන්ද වාර්තාවන්නේ?
ඔව්, දිරුක්සි, රුසියාව කියව් අගනුවරට මේ ඩ්‍රෝන් ප්‍රහාරය එල්ල කළා කියන්නේ එක දිනකදී ඇතිවෙච්ච වැඩිම ඩ්‍රෝන් සංඛ්‍යාවක් භාවිතා කරමින් තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලායි යුක්‍රේනය ප්‍රකාශ කරන්නේ. ඔවුන් කියනවා ඩ්‍රෝන 13ක් මේ සඳහා පාවිච්චි කළා. මේ ඩ්‍රෝන සියල්ලම ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන. නමුත් මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්නට කලින් යුක්‍රේනයේ ආරක්ෂක අංශවලට හැකියුණයි කියලා මේ ඩ්‍රෝන 13ම විනාශ කරන්නට. ඉතින් මේ ඩ්‍රෝන වලින් හානියක් සිදු නොවුනට මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරලා විනාශ කරන අවස්ථාවේදී ඒ ඩ්‍රෝන වල කොටස් සුන්බුන් පොළවට පතිත වීමේදී ඒවායින් සමහර ස්ථානවලදී හානි සිද්ධ වුණයි කියලා. නමුත් ජීවිත හානි සිදු වුණේ නැහැයි කියන කාරණාව යුක්‍රේනයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ සතියේ රුසියා විසින් ගෙන යන ඒ යුදමය තත්ත්වය තවත් බොහෝ ස්ථානවල පැතිරලා තිබුණා. නමුත් ප්‍රධාන දෙයක් හැටියට අපිට වාර්තා කරන්න තියෙන්නේ මේ යුක්‍රේන අගනුවර ඇති වෙච්ච ඩ්‍රෝන ප්‍රහාරය. මොකද එක් දිනකදී ඒතරම් විශාල සංඛ්‍යාවක් ඩ්‍රෝන භාවිතා කරලා ඔවුන් සැලසුම් කරපු ඒ මෙහෙයුම ව්‍යර්ථ කරන්නට හැකි වුණා කියන කාරණාව තමයි යුක්‍රේනය වාර්තා කරලා තිබුණේ.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිය බල කරමින් ඔබට සමුදෙනවා. අපි අලිත් මේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් හමුවෙමු ලබන සතියේ සිකුරාදා යලිත්. අයිබෝවන්.
අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.